සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ අක්ඛලි ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ කන්දක වග්ගයේහි සඳහන් වන වක්කලී සූත්‍රාන්ත දේශනාවේ වදාළ ධර්ම පාඨයක් ප්‍රකාශිත වුණේ. මේ පින්වත් හැමදෙනාම බොහෝ දෙනෙක් අද ඉල්පොර පසළොස්වක් පොහොය දවසේ උදෑසන සිල් සමාදන් වෙලා මේ මොහොත වෙනකන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතයට සංසාර දුකින් නිදහස් වීම සඳහා උපකාරී වෙන කුසල ධර්මයන් සිද්ධ කරගත් අවස්ථාවක්. බණ ඇසීම සඳහා තවත් පින්නතුන් මේ අවස්ථාවට ඒක රාශීව සිටිනවා. අපි හැමදෙනාම මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවකයන් හැටියට බණ ඇසී ඒ වගේම සීල සමාදාන අවශේෂ විවිධාකාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරන්නේ දහමට අනුව යම් පරමාර්ථයක් ඇතුව යම් කිසි ආත්ම භාවයකදී සසර දුකින් මිදී උතුම් නිවනින් සැනසෙන්නට ප්‍රාර්ථනා කරමිනුයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට සෑම පින්කමකම අරමුණක් ඉලක්කයක් තියෙනවා. සමහර කෙනෙක් ලෞකික ප්‍රාර්ථනාවන් ඇතුව පින් දහම් සිද්ධ කරනවා. සමහර කෙනෙක් ලෞකික වූ ලෝකෝත්තර වූ ප්‍රාර්ථනාවන් ඇතුව පින් දහම් කරනවා. සමහරු දුකින් මිදීමම බලාපොරොත්තුෙන් පින් දහම් කරනවා. ඉතින් කොයි ප්‍රාර්ථනාව ඇතුව නමුත් පින් දහම් කර ගැනීම උතුම් දෙයක්. මොකද ඒකට හේතුව දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබී බුද්ධ ශාසනයක් සම්මුඛ වෙච්ච අවස්ථාවේදී තමයි අපට නිරන්තරයෙන් දාන සීල භාවනාදී පුණ්‍ය ධර්මයන්හි යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ. අපි හැම දිනම යම් යම් අවස්ථාවවලදී පෙර කරන ලද අකුසල කර්මයන් නිසා නිරේ උපත ලබන්න ඇති, තිරිසං අපාය උපත ලබන්න ඇති, പ്രേත ලෝක උපත ලබා හිටින්න ඇති. ඒ වගේ තැන්වලදී අපට මේ මනුෂ්‍ය ලෝකයේදී වාගේ හිතුව පැතුව ආකාරයට දන් දෙන්න, සිල් සමාදන් වෙන්න, බණ භාවනා කරන්න, බණ අහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කුසල් කරගෙන සමහර විට දෙව්ලොව බඹලොව දීත් උපත ලබන්නට ඇති. ඉතින් දෙව්ලොව බඹලොව දීත් කුසල් සිත් පහළ කරගන්න අවස්ථාව තිබෙනවා. නමුත් විශේෂයෙන් බුද්ධ ශාසනයක් පවතින කාලයක මනුෂ්‍ය ලෝකයේ විවිධාකාර විචිතුරු පින්කම් කරගන්න අවස්ථාව බහුලයි. කියන්නේ ඒක නිසා විශේෂයෙන් බුද්ධ ශාසනයේ පවතින ධර්මද්වීපයක් වන මේ ලංකාද්වීපයේහි සද්ධර්මය නිතර ශ්‍රවණය කරන්නට ලැබෙන පළාත්වල උපත ලැබූ ඔබ අපි හැම දිනාම වාසනාවන්ත ජීවිත ගත කරන අයයි. ඉතින් ඒ වාසනාවෙන් නිසි ප්‍රයෝජන ගන්න පිළිස බොහොම අඩුයි. වාසනාව තිබුණත් සමහර කෙනෙකුට ඒ වාසනාවෙන් නිසිඵල නෙලා ගන්නට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ, ජීවිත අවබෝධය ලැබෙන්නේ නැහැ. කියන්නේ ඒක නිසා හරියට තමන්ගේ වත්තේ මැණික් පතලක් තිබුණත් ඒ මැණික් පතල පාදාගෙන ඒ මැණික් පතලෙන් මැණික් හරා ගන්නට අවස්ථාව නැති කෙනෙක් වගේ සමහර දෙනෙක් බුද්ධ ශාසනයේ පැවතුණත් මනුෂ්‍ය ජීවිතයක් තිබුණත් පින්දහම් කර ගන්නට කුසල් දියුණු කර ගන්නට උනන්දු වෙන්නේ නැහැ. තියායට මේ ජීවිතයේ ලැබූ පුණ්‍ය විපාකයේ අවසන් වීමත් එක්ක සමහර ලාට සතර අපායේ තමයි ඒ අයගේ ඊළඟ ජීවිත ගණනාවක් ගත කරන්නට වෙන්නේ. තියන්නේ ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අපට ලැබී තිබෙන මේ වටිනා අවස්ථාව නැති කර ගන්න නැතුව ඒ අවස්ථාව තව තවත් දියුණු පවණු කර ගන්න තමයි අපි හැමදෙනාම කටයුතු කළ යුත්තේ. යන්නේ ඒ සඳහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වක්කලී මහරහතන් වහන්සේට අරහත් ඵලයට පත්වෙන්න ඉස්සෙල්ලා දීපු වටිනා ධර්මෝපදේශයක් ඒ සඳහන් කළේ. පින්වතුනි, වක්කලී ස්වාමින් වහන්සේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා අතර බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ශ්‍රද්ධාව කියන එක මේ පින්වතුන් අහලා දන්නවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය, පැහැදීම, ආදරය, ගෞරවය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ වක්කලී ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ පිළිබඳ මහත් වූ ගෞරවයක්, භක්තියක්, ආදරයක්, ප්‍රේමයක් තිබුණා. ඒක උන්වහන්සේගේ සිවිය සම්මාස්නහර ඇට විදගෙන ඇට මිදුළුවල තැන්පත් වෙලා තිබෙන්න වාගේ නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ දැකීමේ ආදර ගෞරවයක්, ප්‍රේමයක් මේ වක්කලී ස්වාමින් වහන්සේගේ හිතේ තිබුණා. ඒක නිසා නිතර බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් වෙන විදිහට භාගතුන් වහන්සේ සමග එක විහාරයේ වසන්ඩ මේ වක්කලී ස්වාමින් වහන්සේ නිරතුරු උත්සාහ ගත්තා. වරක් එක වස් කාලයක, දැන් මේ පින්වතුන් දන්නවා පහුගිය මාස තුන වස්තුන් මාසයේ හැටියට ගත වෙලා ඊට පස්සේ චීවර මාසයත් අවසන් වුණා. අන්න ඒ වගේ එක වස් කාලයක් වක්කලී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපේ නැති විහාරයක තමයි ගත කළේ. වස් කාලයේ ගත කරලා වස් කාලය ඉවරණයින් පස්සේ බුදුරජාණන් වහන්සේව බලන්න මේ වක්කලී ස්වාමින් වහන්සේ පැමිණෙමින් හිටියා. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩවාසය කළේ. වක්කලී ස්වාමින් වහන්සේ ඇතුළු නුවරට පැමිණියා. ඇතුළු නුවර හරහා ගිහිල්ලා වේළුවනාරාමයට යන්නයි වක්කලී ස්වාමින් වහන්සේගේ අදහස තිබුණේ. ඉතින් මේ රජගහ නුවරට පැමිණිච්ච වක්කලී ස්වාමින් වහන්සේ බලවත් දේශ ගිලන් බවට අසනීප තත්ත්වයට පත් වුණා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේව දන්නා දුන්න තවත් හාමුදුරුවෝ කීප නමක් මේ ස්වාමින් වහන්සේව ඇතුළු නුවර තිබිච්ච කුඹල්හලක, ඒ කිව්වේ වළං හදන ශිල්පියෙකුගේ ශිල්පශාලාවේ, වළං හදන ශාලාවේ නවත්තගෙන බේත්හෙත් කරන්න පටන් ගත්තා. ඉතින් දවස් කීපයක් මේ විදිහට බේත්හෙත් කළත් වක්කලී ස්වාමින් වහන්සේට ගුණයක් නැහැ. එවිදගෙන යන්න බැරි තරමට ඔත්පලයි. අර කුඹල්හලේ හාන්සි වෙලා වැතිරිලා තමයි දවස ගත කරන්නේ. ඒ නිසා මේ වක්කලී ස්වාමින් වහන්සේ තමන්ට උපස්ථාන කරන හාමුදුරු නමකට ඉඳන් කිව්වා, ඔබ වහන්සේට පුළුවන් නම් මට උපකාරයක් කරන්න ඔබ වහන්සේ ගිහිල්ලා අපේ ශාස්ත්‍රුන් වහන්සේ, භාගතුන් වහන්සේගේ පාසිරසින් වන්දනා කරන්න. සිරසින් වන්දනා කරලා මෙහෙම කියන්න, ස්වාමීනි භාගතුන් වහන්සේ වක්කලී හාමුදුරුව භාගතුන් වහන්සේගේ පාසිරසින් වන්දනා කරනවා. මෙසේ කියා හිටිනවා වක්කලී හාමුදුරුව බලවත් ලෙස අසනීප වෙලා ඉන්නේ, භාග්‍යතුන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා නම් අනුකම්පා පෙරදැරිව වක්කලී හාමුදුරුවන් ඉන්න තැනට භාග්‍යතුන් වහන්සේ වැඩම කළොත් යහපතයි කියලා මතක් කරන්න කිව්වා. ඉතින් අර උපස්ථායක හාමුදුරුවොත් මේ පණිවිඩය අරගෙන භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් අසුන් අරගෙන අර පණිවිඩේ මතක් කර හිටියා වක්කලී ස්වාමින් වහන්සේ අසනීපෙන් ඉන්නේ කියන කාරණේ මතක් කළා. භාග්‍යතුන් වහන්සේ නිහඬතාවයෙන් මේ වක්කලී හාමුදුරන්ගේ ආරාධනාව ඉවසා වදාළා. භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ මේ වක්කලී හාමුදුරන් ඉන්න කුඹල්හලට වැඩම කළා. ඉතින් වක්කලි හාමුදුරුව අපහසුවෙන් හිටියත් නැගිටින ආකාරයක් පළ කළා. භාගතුන් වහන්සේ ළඟට වැඩමනකොට නැගිටින ආකාරයක් පළ කළා. වක්කලි හාමුදුරුවන්ට භාගතුන් වහන්සේ වදාලා, වක්කලි කමක් නැහැ, ඔහොම ඉන්න. තථාගතයන් වහන්සේට පැනවපු ආසන තියෙනවා, තථාගතයන් වහන්සේ වැඩි ඉන්නවා කියලා තථාගතයන් වහන්සේ පැනව ආසනේ වැඩ වුණා. වැඩ ඉඳලා භාගතුන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ගෙන් සුවදුක් විචාලා. වක්කලි, මොකද අසනීප තත්වය? අඩු වෙනවද වැඩි වෙනවද මොකද කියලා ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද? බෙහෙත් හේත් ආදී මේ ශරීරය පවත්වගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවද කියලා හොමත් මේ සාව අදාළ. වක්කලි හාමුදුරුව පිළිතුරු දුන්නා, මේ භාග්‍යවතුන් වහන්සේ එන්නේ අමාරු වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දකින්න පණිවිඩයක් පිටත් කළේ තන්නේ නිසයි. අසන කොයි වෙලේ ජීවිතේ නැති වෙයිද කියන්න බෑ. එන්නේ අසනීප තත්ත්වයේ වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. ජීවත් වෙන්න පුළුවන් බවක් පේන්නේත් නැහැ. එතරටම අසනීප තත්ත්වයේ උසන්න වේගන යන්නේ බෙහෙත් හේත් කළාට ශරීරය පවත්වන්න පුළුවන් බවක් නම් පේන්නේ නැහැ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එපමණයි ඒ සම්බන්ධයෙන් විමසුවේ. දැන් මේ පින්වතුන් නම් තමන්ගේ ඥාතියෙක් සමීප කෙනෙක් අසනීප වෙච්චාම ඒ වගේ රෝගී උත්සන්න තත්වයකටපත් වෙච්චාම ඒ තනත්තාව නැගිටුවා ගන්න රටේ තියෙන දේවල් කරනවනේ නේ, මොනවද කරන්නේ? පුළුවන් තරම් විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්නනවා, ඊළඟට පිරිත් කියනවා, බෝධි පූජා තියනවා, බලි තොවිල් හරි කරලා කොහොම හරි අර ලෙඩාව නැගිටුවා ගන්න තමයි බලන්නේ. එහෙම නේද? ඔව්. භාග්‍යතුන් වහන්සේ අසනීපය ගැන ඇහුවේ එච්චරයි. ඒ මොකද භාග්‍යතුන් වහන්සේ වක්කලි හාමුදුරන්ගේ මොකක්ද හැවි අසනීපය ගැන? අසනීපය වැඩි වෙනවද අඩු වෙනවද, ජීවත් වෙන්න පුළුවන්ද, කරන බෙහෙත් ඒ තාදීන් ජීවිතේ පවත්වන්න පුළුවන් වෙයි හිතනවද කියලා ඔය ටික තමයි ඇහුවේ. වක්කලි ස්වාමීන් වහන්සේත් පිළිතුරු දුන්නා, ස්වාමීනි ජීවිතය පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි, එන්න මේ ලෙඩේ උත්සන්න වෙනවා මිසක් අඩු වෙන පාටක් නම් පේන්නේ නැහැ කියලා කිව්වෙච්චරයි ලෙඩේ ගැන. ඊට එහා භාග්‍යතුන් වහන්සේ ලෙඩේ ගැන අහන්න ගියෙත් නැහැ. කවුද වේද මහත්තයා, කාගෙන්ද බෙහෙත් කරන්නේ, හාමුදුරුවරුන්ට කියලා පිරිත් ටිකක් එහෙම කියාගත්තද, බෝධි පූජාවක් එහෙම කරගත්තද කියලා ඒව මොකක්වත් අහන්න ගියේ නැහැ. ඇයි භාග්‍යතුන් වහන්සේ ඒව අහන්න ගියේ නැත්තේ? අන්න හරි. ලෙඩ වෙන එක මේ ස්වභාව ධර්මයට අයිති දෙයක්. උපන්නොත් එහෙම ලෙඩ වෙන එක බලාපොරොත්තු විය යුතුයි. ලෙඩ නොවෙනවා නම් තමයි පුදුම වෙන්නේ. උපන්නොත් එහෙම වයසට යනවා කියන එක අපි බලාපොරොත්තු විය යුතුයි. එහෙම වෙන්නේ නැත්නම් තමයි පුදුමයට කාරණා. උපන්නොත් එහෙම මැරෙනවා කියන එක අපි බලාපොරොත්තු විය යුතුයි. එහෙම නොවෙනවා නම් තමයි අපි පුදුම වෙන්නේ. ඉතින් ඒකෙන් භාග්‍යතුන් වහන්සේ එතනින් එහා දෙයක් විමසන්න ගියේ නැහැ. මොකද උපන්නොත් ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක මේවා විය යුතු දේවල්, නොවන දේවල් නෙමෙයි. අමුත්තක් නෙමෙයි, පුදුම වෙන්න කාරණාව නෙමෙයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ලෙඩේ ගැන කොමනකින් අහලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ විමසුවේ හිතේ தત્ත්වය ගැනයි. කයේ தત્ත්වය එච්චරයි. ඒ ගැන ඊට පස්සේ විමසුවා හිතේ தત્ත්වය. භාග්‍යතුන් වහන්සේ අහුවා, ප්‍රශ්න කළා, වක්කලි, තින්දා හදිසි ඔබ මරණයට පත් වුණොත් ඔබේ හිත කොහොමද? හිතේ විපිලිසර බවක් එහෙම තියනවද කියලා. මොකද දැන් ජීවිතේ ඕන වෙලාවක අවසන් වෙන්න පුළුවන්. කොයි වෙලාවක හරි ජීවිතේ අවසන් වුණොත් හිතේ தત્ත්වය කොහොමද? හිත විපිලිසරද? හිත කලබලද? හිත කැළඹිලාද? හිතේ தત્ත්වය මොකද කියලා විමසුවා. භාග්‍යතුන් වහන්සේට වක්කලි හාමුදුරුව පිළිතුරු දුන්න, ස්වාමීනි හිතේ නම් යම්කිසි වික්ෂිප්ත භාවයක් තියෙනවා. හිතේ නොසන්සුන් බවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ විමසා වදාළ, වක්කලි මොකක් ගැනද ඔබේ නොසන්සුන් බව තියෙන්නේ? විපිලිසර භාවයේ තියෙන්නේ. ඔබේ පැවැත්ම ගැනද? ඒ කිව්වේ කයේ වචනේ සංවරයේ සීලයේ ගැන මොකක් හරි අඩුපාඩුවක් ගැන හිතලා ඔබ කනස්සල්ලටපත් වෙනවද කියලා ඇහුවා. මොකද දැන් කෙනෙක්ගේ කයින් හෝ වචනයෙන් හෝ යම්කිසි වරදක් වුණොත් සමහර ලාවට ඒ හින්දා ඒ තැනැත්තගේ හිතේ විපිලිසර භාවයක් ඇති වෙන්න පුළුවන්නේ. හිතේ නොසන්සුන් බවක් ඇති වෙන්න පුළුවන්. අනේ මම මේ වරද්ද කළා, මේ දේ කිව්වා, මේ දේ මේ විදිහට වරදි විදිහට කළා කියලා විපිලිසර භාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළේ, වක්කලී ඔබේ විපිලිසර භාවයේ තියෙන්නේ ඔබේ පැවැත්ම සම්බන්ධයෙන්ද, සීලේ සම්බන්ධයෙන්ද කියලා භාගිතුන් වහන්සේ ප්‍රශ්න කළා. ඉතින් වක්කලී හාමුදුරුව බොහොම සිල්වත් කෙනෙක්. වක්කලී හාමුදුරුවන්ට එහෙම සීලේ ගැන විපිලිසර වෙන්න කාරණාවක් තිබුණේ නැහැ. තමන් වහන්සේගේ චරිතය බොහොම පිරිසිදු. තමන් වහන්සේ කරන කියන දේ ගැන තමන් වහන්සේ හොඳ ආකාරව සිහි කල්පනාවෙන් දන්නවා. ඒක නිසා තමන් වහන්සේගේ සීලය ගැන උන්වහන්සේට පශ්චාත්තාප වෙන්න කාරණාවක් තිබුණේ නැහැ. ඒ හින්දා භාගිතුන් වහන්සේට වක්කලී ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ස්වාමීනි, සීලය පිළිබඳ මට විපිලිසර භාවයක් නැහැ. මේ වැරද්ද කළා, මේ වැරද්ද නිසා මම පසුතැවෙනවා කියලා එහෙම විපිලිසර භාවයක් සීලේ සම්බන්ධයෙන් ඇත්තේ නැහැ කියලා. තියන්න බලන්න, මේකෙන් අපිට කාරණාවක් පැහැදිලි වෙනවා. ඒ මොකද්ද? තමන්ගේ චරිතය පිළිබඳ නිරන්තරයෙන් සැලකිල්ලෙන් තමන් කරන කියන දේවල් පිළිබඳ හොඳ සිහි කල්පනාවෙන් ගත කරන කෙනෙකුට තමන්ගේ සීලයේ සම්බන්ධයෙන්, තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් විපිලිසර වෙන්න කාරණාව යෙදෙන්නේ නැහැ. ඉතින් ඒක වැදගත් වෙනවා. මොකද මරණ මොහොතෙහිදීත් තමන්ගේ පැවැත්ම ගැන සිහි කරනකොට ඒ තැනැත්තාට හිතේ සැනසෙල්ලක්ම ඇති වෙනවා. එහෙමනම් පැහැදිලි වෙනවා වක්කලී හාමුදුරුවන්ගේ හිතේ විපිලිසර භාවය ඇති වෙලා තියෙන වෙන කාරණාවක් නිසා කියලා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ නැවතත් ප්‍රශ්න කළා, වක්කලී, එහෙනම් ඔබේ හිතේ විපිලිසර භාවයට හේතුව මොකද්ද? වක්කලී ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේව දකින්න දෙන්න මට බොහොම ඕනකමක් තිබුණා ටික දවසක ඉඳලා. ඒ කියන්නේ දැන් වස් කාලේ වස්තු මාසෙම බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් තැනක නෙමෙයිනේ හිටියේ. දැන් ඒ කාලේ තාක්ෂණය මෙච්චර බාහිර වශයෙන් දියුණු නැහැ. ඒක හින්දා බුදුරජාණන් වහන්සේගේ ඡායා රූප පින්තූර ගත්තු ඒවා රූපාඹපු අය මොනවත් තිබුණේ නැහැ. ඒ හින්දා වක්කලී ස්වාමීන් වහන්සේ ඉන්න තැන බුද්ධ රූපෙල්ලාගෙන එහෙම දකින්න බලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එහෙනම් තින් වස්තු මාස ඉවර වෙච්ච හැටියේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනකට යනවා කියලා තමයි මේ එන්න පිටත් උනේ. ඒ වුණත් ඉතින් රජගහ නුවරදී අසනීප වෙච්ච හින්දා වේළුවනාරාමයට යන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේව බොහෝ දවසකින් මාස ගානකින් දැක ගන්න බැරි වෙච්ච එක ගැන තමයි වක්කලි හාමුදුරුවන්ගේ මේ හිතේ කලබලයේ තිබ්බේ. අනේ බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහනේ ගොඩක් කාලෙකින්. මේක ගැන තමයි හිත හිතා හිතේ කැළඹීමක් ඇති කරගෙන තිබුණේ. නැත්තම් වික්ෂේප භාවයක් ඇති කරගෙන තිබුණේ. ඒගමන භාගිතුන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට කියා දුන්න බුදුරජාණන් වහන්සේව දකින්නේ කොහොමද කියලා. යෝ වක්කලී ධම්මං පාසති සෝ මං පාසති. යෝ මං පාසති සෝ ධම්මං පාසති. ඊට කලින් භාගිතුන් වහන්සේ තවත් වටිනා කාරණාවක් මතක් කළා. කිංතේ වක්කලී ඊමිනා පෝතිකායේන දිත්තේන. වක්කලී, තථාගතයන් වහන්සේගේ උනත් මේ දෙතිස් කුණපයන්ගෙන් යුක්ත මේ කය දැකීමෙන් ඔබට ඇති වැඩේ මොකක්ද? වක්කලී, යමෙක් ධර්මයේ දකිනවා නම් එයා තමයි තථාගතයන් වහන්සේව දකින. යමෙක් තථාගතයන් වහන්සේව හැබෑවටම දකින්වයි කියලා කියන්නේ ආ ධර්මයේ අවබෝධයෙන් දකින් එකයි කියලා වදාළා. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරයත් පෙන්වා වදාළේ කොහොමද? මේක මේ රන් රූපයක්, මේක මුතුමැණික් තියෙනවා, බොහොම ලස්සනයි, වටිනා එකක්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා, 80ක් අනුව්‍යංජනයන්ගෙන් පිරීලා තියෙන්නේ, මේක දිහා ඇසිපිය ගහන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන්. එහෙමද බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරන්ට තමන් වහන්සේගේ කය ගැන පෙන්වා දුන්නේ? එහෙනම් කොහොමද? තථාගතයන් වහන්සේගේ ශරීරය වුණත් මස්ලේන හරි හැදිච්ච එක. තථාගතයන් වහන්සේගේ ශරීරයත් කනබුන ආහාරි යැපෙන එකක්. ඉතින් තථාගතයන් වහන්සේ දානි වැළඳුවා මොකද වෙන්නේ වට? අහන්න එක තමයි. ඒවත් මල බවට පත් වෙලා වැසිකිළියට තමයි යන්නේ තථාගතයන් වහන්සේ. තේරුණා. ඉතින් එතකොට තථාගතයන් වහන්සේගේ ශරීරය අපද්‍රව්‍ය හැදෙන්නේ නැද්ද? ඈ? හැදෙනවා. සේම්සොටු හැදෙන්නේ නැද්ද? හැදෙනවා. තථාගතයන් වහන්සේට පුණ්‍ය විපාක හැටියට අනික් අයට වඩා බොහොම ලස්සන විශේෂ ලක්ෂණ වලින් යුක්ත උත්තුංග දේහයක් තිබුණා. ඒවා නෙවෙයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ආදී කියලා කියන්නේ. හමේ පැහැ බොහොම පිරිසිදු හරියට රත්තරන් පාට වගේ ඒ වගේ බොහොම විශේෂ ලක්ෂණ තිබුණා. ඒ වුණත් මේ ශරීරය ඇතුළත ගත්තාම මාස්ලේ නහරින් හැදිච්ච අපද්‍රව්‍ය පිරිච්ච එක. ඉතින් කවුරු හරි භාග්‍යතුන් වහන්සේගේ බාහිර රූප ස්වභාවය දිහා බලාගෙන ඒකින් සතුටු වෙනවා නම් ඒතනත්ත බලන්නේ මොකක් ගැන? අර හැමෙන් වෙහිලා තියෙන මාස්ලේ නහරින් හැදිච්ච රූපය ගැන. භාග්‍යතුන් වහන්සේ ඒක අගය කළා. ඒක අගය කළේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බාහිර රූප කය කොච්චර බලාගෙන හිටියත් ඒක උතුම් දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේක වර්ණනා කළේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළේ මොකද්ද? යෝ ධම්මං පාස්සති සෝ මං පාස්සති. යමෙක් ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ එයා තමයි තථාගතයන් වහන්සේ හැබෑවටම දකින. යමෙක් තථාගතයන් වහන්සේව දකිනවායි කියලා කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීම. භාග්‍යතුන් වහන්සේ තවත් දේශනාවකදී වදාළා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ දෙපට සිවුරේ පොණ අල්ලගෙන භාග්‍යතුන් වහන්සේ අඩිය තියෙන තැනම අඩිය තියා බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් යනවා. එතකොට දැන් මෙයා බුදුරජාණන් වහන්සේ ළඟම නේද ඉන්නේ? ළඟද ඉන්නේ නැද්ද? ළඟ ඉන්නේ. හැබැයි ළඟ හිටියට ඒ භික්ෂුව චපල. ඒ කියන්නේ හිතේ එක අදහසක් නැහැ. එකක් හිතන්නේ එකක් කරන්නේ. ඒ වගේම මුමුකරි දොඩමලු මානින් යුක්ත උඩඟු කෙනෙක්. දැන් එහෙම කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ දෙපට සිවුර අල්ලගෙන බුදුරජාණන් වහන්සේ තියෙන පියවරක් පාසා අඩිය තියා භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් යන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට ළඟින්ම හිටියා. සිවුරේ කොන අල්ලගෙන හිටියා. අඩිය තියෙන තැනම අඩිය තිබ්බත් ඒ භික්ෂුව ඉන්නේ බුදුරජාණන් වහන්සේට ගව් ගාන ඈති. මොකද භාග්‍යතුන් වහන්සේගේ ආකල්ප හඳුනන්නේ නැහැ ඒ භික්ෂුව. භාග්‍යතුන් වහන්සේත් ඒ වගේ අයකින් බොහෝම දුරස්වයි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා යම් භික්ෂුවක් කැලේක ඉඳගෙන ගිරි ගුහාවක ඉඳගෙන ඒ භික්ෂුව තමන්ගේ හිතේ චපල බව, මුඛරි බව, උඩඟු බව, මානය, රාගය, ද්වේෂය මේවා නැති කරගන්න කටයුතු කරනවා. එහෙමත් නැත්නම් ඒවා නැතුව වාසය කරනවා. ඒ භික්ෂුව ගව් ගානක් ඈතින් හිටියත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව ළඟයි ඉන්නේ. ඒ භික්ෂුව ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සමීපයේ කියලා. ඊයන් එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ රූපකය නෙමෙයි අපේ ජීවිතේට සමීප කරගන්න ඕන. මොකක්ද එහෙනම් සමීප කරගන්න ඕන? ධර්මකාය යන්න. භාග්‍යතුන් වහන්සේට දෙන කාය දෙකක්. මොකද්ද? රූපකාය, ධර්මකාය. ඉතින් ධර්මකාය කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ගුණ ජීවිතයයි. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත උතුම් සද්ධර්මයයි. අන්න ඒක තමයි සැබෑ තථාගතයන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන කනගාටුවෙන් ඉන්නකොටත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා යෝ ආනන්ද ධම්මෝ ච විනයෝ ච දේශිතෝ පඤ්ඤාත්තෝ සෝ වෝ මම චේන සත්තා. ආනන්ද, තථාගතයන් වහන්සේ පින්වම් පෑවයින් පස්සේ ඔබලාට ශාස්ත්‍රුන් වහන්සේ නම නැති වුණා කියලා හිතන්න එපා. එහෙම හිතුවත් ඒක හරිද? ඒක වැරදි. ආනන්ද, තථාගතයන් වහන්සේ ජීවතුන් අතර ඉන්න කාලයම් ධර්මයක් විනයක් ඔබලාට දේශනා කළාද, පණවා පෙන්වුවාද, පිහිටෙව්වද? ඒ ධර්මයේ විනය තමයි තථාගතයන් වහන්සේගෙන් පස්සේ ඔබලාට ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ කවුද? ගුරුවරයා. එතකොට ධර්මයේ විනය දෙක තියෙනවා නම් ගුරුවරයා ඉන්නවද නැද්ද? ගුරුවරයා ඉන්නවා. අපි ධර්මයේ විනයෙහි පිහිටියොත් ඒ කියන්නේ අපි ගුරුවරයා ළඟ තමයි ඉන්නේ. අපි ධර්මයේ විනිහි නොපිහිටියොත් එතකොට මොකද වෙන්නේ? අපට ගුරුවරේ නැහැ. අපි වටේම බුද්ධ රූප තියාගෙන ඉන්නවා. දැන් ගොඩක් වෙලා තියෙන එකනේ. බලන බලන තැන බුද්ධ රූප තියෙනවා. බුදුරජාණන් බුදුහාඳුරු වට කරගෙන ඉන්නේ. හැබැයි ධර්මයේ විනය තමන් තුල නැත්තම් තමන් ධර්මයෙන් විනයෙන් බැහැරලා කොච්චර බුද්ධ රූප වට කරගෙන හිටියත් සාස්ෘණ වහන්සේ ළඟ ඉන්නවද? ඉන්නවද ගුරුවරේ? නැහැ. දැන් ගොඩක් දෙනෙකුට වෙලා තියෙන්නේ ඒකයි. ගිහි පැවිදි ගොඩක් දෙනෙක් ගත්තාම බුද්ධ රූප නම් වටේම තියෙනවා. හැබැයි ධර්මයේ විනය ළඟ තියෙනවද? ඔහො පොත් තියෙනවා කබඩ් පුරෝලා. තේරුණා. ගන්න දැන් බලන බලන තැන ඉවරයක් නැහැ. පොත් තියෙනවා, අන්තර්ජාලය කියයි, හැම තැනම ත්‍රිපිටකේ නම් තියෙනවා, ත්‍රිපිටකේ පූජා කරනවා. ඉවරයක් නැහැ. හැබැයි ශ්‍රාවක පිරිස ගත්තාම, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ගත්තාම සීමිත පිරිසක් කැරෙන වැඩි දෙනෙක් ධර්ම විනය තුල ඉන්නවා. ඉන්නවද නැද්ද? සමස්තයක් වශයෙන් බැලුවාම අඩු පිරිසක් තමයි ධර්මයේ විනය තුල පිළිටා ඉන්නේ. වැඩි දෙනෙක් කොහමද? ධර්මයේ විනය බාහිර. එතකොට කොච්චර බුදු පිළිම වට කරගෙන හිටියත් වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි භාගිතුන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට කියා දුන්නේ. භාගිතුන් වහන්සේව අපි දකින්න උත්සාහ කරන්න ඕනේ භාගිතුන් වහන්සේගේ ධර්මකාය තුලින්, ගුණ ජීවිතය තුලින් අවබෝධ කරගත්ත ධර්මයේ තුලින් මිසක් බාහිර රූපකයි නෙමෙයි. දැන් බලන්න භාගිතුන් වහන්සේත් එක්ක දීර්ඝ සම්බන්ධයක් පවත්වපු කෙනෙක් තමයි කවුද? බුදුරජාණන් වහන්සේටම විරුද්ධකම් කරපු දේවදත්ත තෙරුව. හොඳයි, භාගිතුන් වහන්සේත් එක්ක එකට හිටියේ නැද්ද? ගිහි කාලේ හිටාම ගිහි කාලෙත් ඥාතිනේ නේද? ගිහි කාලෙත් ඥාති, මව්පසිනුත් ඥාති. ඊළඟට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ, සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ යසෝදරා දේවිය සමග විවාහ වීමේ එතනත් ඥාතිකමක් ඇතිවෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම දන්න කියන නිතර දැක්ක කෙනෙක්. ඊට පස්සේ මොකද වුනේ? තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ශාක්‍ය කුමාරවරු පැවිදි වෙනකොට රජපෞලට අයිති මේ දේවදත්ත කුමාරයා පැවිදි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේව බාහිර වශයෙන් කොච්චර දකින්න නැද්දනේ? භාගිතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හැබෙහින් දැක්ක කෙනෙක්. අපට අපි බැලුවාම අපිට දැන් අපි සමහරලාට ඒ කාලේ ඉන්නත් ඇති කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඉතින් අපිට මේ ජීවිතේ හිතෙන්න පුළුවන් යන්නේ අපිට බුදුරජාණන් වහන්සේව දැක ගන්න තිබ්බනම් හැබෙහින් කියලානේ හිතෙන්නේ නැද්ද? අන්නේ ඒකයි. ඉතින් එතකොට දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේව හැබෙහින්ම දැක්කා. කොච්චර දැක්කදනේ? අර කවියනෝ කියන්නේ ඉඳ ඉඳ එක වෙහෙර නේද? විඳ විඳ දහම් මනහර සිද විඳ දුක්සාසර අහෝ දෙව්ද නොදිටි මොප්පුර. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බාහිර රූපකය කොච්චර දැක්කත් භාගිතුන් වහන්සේගේ ධර්මකාය දැක ගන්න පුළුවන් වුණා. ධර්මකාය දැක ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා භාගිතුන් වහන්සේගේ ධර්මකාය දැක ගැනීම තමයි හැබෑ වශයෙන්ම තථාගතයන් වහන්සේව දැකීම වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට කියා දුන්න හැබැයිම බුදුරජාණන් වහන්සේව දකින්නේ කොහොමද කියලා. දැන් ඔන්න අපට සතුටු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කොහොමද? ඒ කියන්නේ අදටත් අපි ධර්මය දැක්කොත් අදටත් අපට පුළුවන් බුදුරජාණන් වහන්සේව දැක ගන්න පුළුවන්. හැබැයිින් දැක්කා වගේ තමයි. අපි ධර්මයේ දැක්කේ නැත්නම් භාගිතුන් වහන්සේ පණ පිටින් අපි ඇද්දක ඉස්සරහා හිටිය භාගිතුන් වහන්සේව දැක්කා වෙනවද? දැක්කා වෙන්නේ නැහැ. සතර මහා ධාතු ගොඩක් විතරයි එතකොට දකින්නේ. කුණු කයක් විතරයි එතකොට දකින්නේ. තේරුණා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමින් වහන්සේට පෙන්වා දුන්න, ඊළඟට මතක් කළා, එහින්දා වක්කලි ඔබ ධර්මයේ දකින්න මහන්සි ගන්න. අන්න බලන්න එතකොට භාගිතුන් වහන්සේ අර වක්කලි හාමුදුරුවෝ දැන් හොඳටම අසනීපයි ඉන්නේ. භාගිතුන් වහන්සේ කල්පනා කළේ නෑ වක්කලි හාමුදුරන්ට පිරිත් ටිකක් කියන්න ඕනේ ඉක්මනට සුවපත් වෙන්න කියලා නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිත් කිව්වනම් එහෙම කොච්චර බලයක් තියෙනවද? සැනෙන් නැගිටින්න එපා වක්ක ලිහාන්. එහෙමනේ හිතන්නේ බොහෝ දෙනෙක් නේ. ලෙඩ වෙච්චාම පිළිත් ටිකක් කියෝගත තිව කරන එක හොඳයි නෑ කියනවා නෙමෙයි. ඉතින් දැන් එහෙමනම් භාගිතුන් වහන්සේත් වක්ක ලිහාඳුරට පිළිත් කියලා පිළිත් නූලක් ගැට ගහන්න බෑ. කරේ දාන්න එපා. දැන් භාගිතුන් වහන්සේ එහෙම කළාද? එහෙම කළේ නෑ. ඒකයි. භාගිතුන් වහන්සේ මොකද කළේ? ධර්මයේ දකින්න හැටි කියා දුන්නා. වක්කලි ඔබට හිතෙන්නේ මොකද්ද? මේ තථාගතයන් වහන්සේගේ උනත් ඔබගේ උනත් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපය, මේ කය, මේ ශරීරය ස්ථිරව පවතින එකක් කියලා ඔබට හිතෙනවා කියලා ඇහුවා. ඉතින් මේ අයගෙන් එහෙම ඇහුවොත් මොකද්ද මේ අය දෙන උත්තරේ? මොකද්ද මේ අය දෙන උත්තරේ? ප්‍රශ්නෙත් ප්‍රශ්නේ තේරුණා. තථාගතයන් වහන්සේගේ වේවා, තමන්ගේ වේවා, සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපකය ස්ථිරව පවතිනවා. නැත්තම් වෙනස් වෙන සුළු එකක්ද කියලා ඇහුවොත් මෙයා දෙන උත්තරේ මොකක්ද? වෙනස් වෙන සුළුයි. ඉතින් ඒකින්ද වක්කලි හාමුදුරුවෝ ස්වාමීනි මේ රූපය කියන්නේ වෙනස් වෙන සුළු දෙයක්. යමක් වෙනස් වෙනවා නම් ඒක සැපටද අයිති වෙන්නේ දුකටද? දුකටයි කියලා පිළිතුරු දුන්නා. යමක් වෙනස් වෙනවා නම් දුකට අයිති නම් ඒක මගේ කියන්න හෝ මට අයිති කියන්න හෝ මගේ ආත්මය කියන්න හෝ එහෙම හොඳද කියලා. එහෙම හොඳද? හොඳ නැහැ කියලා පිළිතුරු දුන්නා. හොඳයි වක්කලි, දැන් ඔබට දුකක් ඇති වෙලා තියෙනවා අසනීප තත්ත්වය නිසා. බුදුරජාණන් වහන්සේ නොදකීමෙන් දැන් දුකක් ඇති වෙලා තියෙනවා. ඒ දුක හෝ සැප හෝ මධ්‍යස්ථ බව හෝ ඒ වේදනා එකක්වත් ස්ථිරව පවතින දේවල්ද වෙනස් වෙන දේවල්ද කියලා. මොකද්ද ඒකට දෙන්න ඕන උත්තරේ? වෙනස් වෙන දේවල් කියලා වක්කලි හාමුදුරුවෝ උත්තර දුන්නා. හොඳයි, මේ සැප දුක් ආදී වේදනා වෙනස් වෙනවා නම් ඒවා සැපටද අයිති දුකටද? දුකටයි අයිති. ඒ දුකට අයිති දේවල් මගේ කියලා හෝ මමේ කියලා හෝ මට අයිති කියලා ගන්න සුදුසුද? ගන්න සුදුසු නෑ කියලා වක්කලි හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. හොඳයි වක්කලි, ඔබට දැන් ඔබේ හිතේ මේ බුදුරජාණන් වහන්සේගේ රූපේ කියලා යම් සංඥාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ කටහඬ කියලා යම් සංඥාවක් තියෙනවා සද්දේ පිළිබඳව. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් වහනේ වෙන සුවඳයි කියලා ගන්ධේ පිළිබඳ සංඥාවක් තියෙනවා. ඔය විදිහට රස ගැන, පහස ගැන, ඊතන දේවල් ගැන ඔබට නොයෙක් සංඥා තියෙන්න පුළුවන්. ඔය සංඥා, ඔය සටහන්, ඔය සලකුණු එකක්වත් ස්ථිර දේවල්ද වෙනස් වෙන දේවල්ද? මොකක්ද උත්තරේ වෙන්නේ? වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙන සුළු සංඥා සටහන්නේ ඔක්කොම සැපටදයිති දුකටද? දුකටයි. දුකටයිති සංඥා සටහන් ආදී ඒවා මම කියලා හෝ මගේ කියලා හෝ මට අයිති කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ කියලා පිළිතුරු දුන්නා. දැන් වක්කලි ඔබට නොයි චේතනාදී පහළ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේව දකින්න ඕනෑ කියලා චේතනාවක් පහළ වුණා. භාවිතුන් වහන්සේ නොදැකීමෙහිඳ විපිලිසර භාවයෙන් හිටියා. ඉතින් ওই විදිහට ওই පහළ වෙන චේතනා ආදී සංස්කාර ඕවා ස්ථිර දේවල්ද වෙනස් වෙන සුළුද කියලා ප්‍රශ්න කළා. මොකද්ද වෙන්නේ උනුත්තරේ? වෙනස් වෙන සුළු. මොන චේතනාව පහළ වුණත් ඒක වෙනස් වෙන සුළුයි. දැන් මේ අතන්ට ඕනේ වුණා අපව වැඩම කරවාගෙන බණ ටිකක් අහන්න. හොඳයි, ওই චේතනාව ස්ථිරද අස්ථිරද? ඒ චේතනාවත් වෙනස් වෙන සුළුයි. බණ අහල ඉවරෙච්චා මේ කුසල චේතනාවත් ඒකත් වෙනස් වෙලා යනවා. ඒ විදිහට කුසල චේතනාවක් වුණත්, අකුසල චේතනාවක් වුණත්, වෙනත් චේතනාවක් වුණත් ඒ ඔක්කොම චේතනා වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙන සුළු චේතනාදිය සැපටද අයිති දුකටද අයිති? දුකටයි අයිති වෙන්නේ. එහෙමනම් ඒ දුකට අයිති චේතනාදී සංස්කාරත් මම කියලා හෝ මගේ කියලා හෝ මට අයිති කියලා ගන්න සුදුසුද කියලා සුදුසු නෑ කියලා වක්කලි හාමුදුරුවෝ උත්තර දුන්නා. හොඳයි වක්කලි, ඔබට තේරෙන හැටියට තථාගතයන් වහන්සේගේ චිත්තසංතානෙ ඔබගේ සිත ඒක වෙනස් වෙන සුළුද ස්ථිරව පවතින දෙයක්ද කියලා මොකද්ද උත්තරේ වෙන්නේ? වෙනස් වෙන සුළුයි කියලා උත්තර දුන්නා. හොඳයි, වෙනස් වෙන හිතත් සැපටදයිති දුකටද? දුකටයි කියලා වක්කලි හාමුදුරුවෝ උත්තර දුන්නා. වෙනස් වෙන සුළු දුකටයිති හිතත් මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය හැටියට ගන්න සුදුසුද කියලා ප්‍රශ්න කළා. මොකක්ද උත්තරේ වෙන්නේ? සුදුසු නෑ. වාක්කලි ඔන්න එහෙනම් ওই විදිහට ධර්මයේ දකින්න කියලා. වාක්කලි ওই විදිහට ධර්මයේ දකිනවා නම් ඒ ශ්‍රාවකයා වෙනස් වෙන සුළු කිසිම දෙයක් ස්ථිරයි කියලා දකින්නවාද? ස්ථිරයි කියලා දකින්නේ. ඒවා සැපයි කියලා දකින්නවාද? සැපයි කියලා දකින්නේ. ඉතින් කිසිම දෙයක් ස්ථිරයි කියලා සැපයි කියලා දකින්නේ නැත්තම් එහෙම දෙයක් Tamanට ඕනෑ කියලා Tamanගේ කියලා හිතාගන්න ඒ තැනත පෙළඹෙනවා. පෙළඹෙනවද නැද්ද? පෙළඹෙන්නේ නැහැ. දැන් අපට යමක් ඕන වෙලා තියෙනවා නම් අපට ඒ දේ ඕනෑයි. අපි ඕනෑ කියන දේ තුලින් අපට සැපක් ලැබෙයි කියලා හිතන හින්දා නේද? ද නැද්ද? එහෙම තමයි. දැන් මේ ගෙවල් දොරවල් හදාගෙන තියෙන ඕන හින්දාද එපා හින්දාද? ඕන හින්දා. ආවාහ විවාහ වෙලා දූ දරුවන් ඇති දැඩි කරගෙන තියෙන ඕන හින්දාද එපා හින්දාද? ඕන හින්දා. ඇයි ඒවා ඕනකලේ අවදිවලදී? ඒ තුලින් සැපක් ලැබෙයි කියලා හිතපු හින්දානේ. හොඳයි, දැන් මේ අතීතය ගැන කල්පනා කරලා බැලුවොත් ඒකෙන් මේ ඇයිට ස්ථිර සැපක් ලැබී තියෙනවද? නෑ, తాවකාලික සතුටක් ලැබුණා ඒ වෙලාවටනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒව වෙනස් වෙලා ගිහිල්ලා ඒ සැපේද වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම තුළින් හිතට ඇති වෙන්නේ තෘප්තිමත් බවක්ද හිස් බවක්ද? හිස් බවක්. අන්නේ හිස් බවට තමයි දුක කියලා කියන්නේ. දුක කියන දුක්ඛ කියන පාලි වචනේ තෝරන්නේ අන්නේ විදියටයි. කවදාවත් මේ සැපේ කියන එක අපට ලබා දීලා තෘප්තිමත් කරන්න බෑ. මේ සැපේ කියන එක කොච්චර හිතට ලබා දුන්නත් තෘප්තිමත් කරන්න බැරි නම් ඒ සැපේ සැපයක්ද දුකක්ද? දුකක්. අසාර දෙයක්, හිස් දෙයක්. ඉතින් අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් මේවා ස්ථිරව පවතින දේවල් නෙමෙයි. මේ සැපය තුළින් හැබෑ තෘප්තිමත් භාවයක් ලබන්න බෑ. මේක හිස් දෙයක්, මේක නිරර්ථක දෙයක් කියලා දකිනවා නම් එහෙම දේවල් ඒ තැනැත්තාට තවදුරටත් ඕන වෙනවා. ඕන වෙනවද එපා වෙනවද? මොකද්ද වෙන්නේ? තේරුණා දහපු එක. ඔව්, යමක් ස්ථිර නැත්තා යමක් තුළින් තමන් බලාපොරොත්තු වන සැපය පූර්ණ වශයෙන් ලබන්න බැරි නම් ඒක හිස් දෙයක්, නිර්ර්ථක දෙයක් කියලා දකිනකොට ඒ හිස් දේවල්, නිර්ර්ථක දේවල් තමන්ට ඕන වෙනවද එපා වෙනවද? එපා වෙනවා. ඒවා මමයි කියලා ගන්නවද එහෙමනම්? ඉතින් අන්න ඒක දේ තමන් දකින්න ඇති හින්දා තමයි ඒවා ඇහුවහම නිස්සද්ද වෙන්නේ. ඇයි ඒක දකින්නේ? ඔහේ තුස්නිම් බෝතෝ බලාගෙන ඉන්නවා. මොකද්ද මේ කියලා හිතා ගන්න බැරි. තමන් දකිනවා නම් තමන්ට ඒක උත්තරේ එනවා. ඇයි තමන් නිරන්තරයෙන් ඒක දකින්නේ? මේක හිස් දෙයක්, වැඩක් නැහැ. මගේ කියලා ගන්න සුදුසු නැහැ කියලා. එහෙමනම් තමන්ට අවබෝධය නිරන්තරයෙන් වැඩ කරනවා. නිරන්තරයෙන් වැඩ කරන්නේ නැතිකොට මොකද වෙන්නේ? ඔය තුස්නිම් බෝතෝ බලාගෙන ඉන්නේ. ඇයි? මොකද අත්හරින අදහසක් නැහැනේ හිතේ. එහෙම නේද? ඒකයි වෙලා තියෙන්නේ. ඒ පිළිබඳ තියෙන්නේ මමත්වයයි අල්ලා ගැනීම. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් වෙනස් වෙන සුළු දේ වෙනස් වෙන හැටියට දකිනවා නම්, ඒවයේ තියෙන හිස් බව දකිනවා නම්, ඒවා මගේ කියලා ගන්න සුදුසු නැති දේවල් කියලා දකිනවා නම්, ඒ දේවල් තවදුරටත් ඒතනත් අල්ලගෙන ඉන්නවද? අල්ලගෙන ඉන්නේ නැහැ. ඒතනත් අයව ගැන කලකිරෙනවා. කලකිරුණොත් ඒතනත්තාගේ හිතින් ඒව අයින් වෙලා යනවද? තවදුරටත් රැඳී තියෙනවා. අයින් වෙලා යනවා. ඒක තමයි ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මේ හේතුන් නිසා සකස් වෙච්ච දේවල් යථා ස්වභාවයේ නුවණින් දකිනවනම් මේවා වෙනස් වෙන දේවල්, මේවා හිස් දේවල්, දුකට අයිති දේවල්, තමන්ගේ දේවල් නෙමෙයි කියලා දකිනවනම් ඒ තැනැත්තගේ හිතේ තවදුරටත් ඒවා රැඳී තියෙන්නේ නැහැ. ඇලෙන්නේ නැතුව යනවා. ඇලෙන්නේ නැත්තම් ඒ තැනැත්තගේ හිතේ තියෙන බන්ධන සම්පූර්ණයෙන්ම ලෙහි යනවා, ගිලිහි යනවා. ගිලිහි ගියන් පස්සේ ඒ තැනැත්තගේ හිත නිදහස් හිතක්, විමුක්ත හිතක්, විමුක්තියට පත්වෙච්ච හිතක්. ඒ විමුක්තියට කියන තවත් නමක් තියෙනවා. ඒ මොකද්ද? මොකද්ද? නිවන. අන්න හරි. ඉතින් ඒකෙහිඳ ගොඩක් දෙනෙක් ඔය කඩන පිංකම් කරනවා, අටමහා කුසල් කියලා පිළිමාඹනවා, ඕවා කරනවා, කර කර නිවන් ප්‍රාර්ථනා කරනවා. හැබැයි ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ මොකද? බැඳෙන හැටි දන්නවා මිසක් ලෙහෙන හැටි දන්නේ නැහැ. තේරුණා? අර නිවනයි කියලා වෙන මොකක් හරි එකක් තමයි හිතාගෙන ඉන්නේ. තේරුණා? මේ හිත බන්ධන වලින් නිදහස් වෙන පිළිවෙල නෙමෙයි හිත තේරුම් අරන් දීලා නිවනයි කියලා මොකක් හරි එකක් හිතාගෙන ඉන්නේ. ඒකත් අල්ලගෙන තමයි. අත්හරින්න ඕනේ ඒකත් අල්ලගෙන තමයි. භාගිතුන් වහන්සේ වදාළා තියෙන මෙන්න මේ විදිහට ඔබ ධර්මයේ දකින්න මහන්සි ගන්න වක්කලී. ඔය ධර්මයේ දැකගත්තොත් ඔබ තථාගතයන් වහන්සේ දැකගත්තා වෙනවා කියලා. වක්කලී හාමුදුරුවන්ට මේ ටික කියා දුන්නාන් පස්සේ වක්කලී හාමුදුරන් නිකන් කනට ගැහුවා වගේ වුණා. ඒ මොකද? ඇයි වක්කලී හාමුදුරන් නිකන් කනට ගැහුවා වගේ වුණා? ඒ වක්කලී හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ රූපකය දකින්න පෙරපුර පුරනේ හිටියේ. භාග්‍යතුන් වහන්සේ වක්කලී හාමුදුරුවනේ තථාගතයන් වහන්සේ කියනවා වක්කලී මේක දැකලා වැඩක් නැහැ දකින්න තියෙන්නේ වෙන දෙයක් කියලා ධර්මයේ කියලා. ඊට පස්සේ වක්කලී හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ වැඩියෙන් පස්සේ තමන් උපස්ථායක හාමුදුරුවන්ට ඉඳන් කිව්වා අනේ දැන් මෙතන නම් ඉඳලා මැරෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගෙන් අවවාදයක් ලැබුවා මට මෙතන නම් මැරෙන්න සුදුසු තැනක් නෙමෙයි. ඒ මොකද? ඇයි ඇතුල් නුවර මේ කාර්ය බහුල මිනිස්සුන්ගේ ගෝසා මැද්ද මේ කුඹල් හරක මැරෙන්න ඒ ස්වාමින් වහන්සේ කැමති වුණේ නැහැ. ඒ ස්වාමින් වහන්සේට ඕන වුණා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් විවේක තැනකට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ධර්මය අවබෝධ කරගැනීම අවසන් කරන්න. ඉතින් ඒකමල වක්කලී ස්වාමින් වහන්සේ මේ උපස්ථායක හාමුදුරුවන්ට ඉඳන් කිව්වා මාව උත්සාහගෙන ගෙනියන්න පුළුවන් නම් ඔය ඉසිකිලි කන්දට එහා පැත්තෙන් තියෙනවා කළුගල් තලාව. අන්නේ කළුගල් තලාව ළඟට එකගෙන යන්න කිව්වා. මොකද එතනට වැඩිය සෙනග ඉන්නේ නැහැ. ඒක බොහොම විවේක තැනක්. මට ධර්මයේ සීකරමින්ම මැරිලා යන්න පුළුවන්. ඒක නිසා මාව එතනට අරගෙන යන්න කියලා කිව්වා. අනේ ඉතින් උපස්ථායක හාමුදුරුවරුත් වක්කලි හාමුදුරුවන්ව සතප්පවලා තිබිච්ච ඇඳ එහෙම පිටීම උස්සගෙන දැන් කරේ තියාගෙන අරගෙන යන්නේ. ඉන්දියාවේ වන්දනාවේ ගිය පින්වතුන්ට නම් ඒක හිතා ගන්න පුළුවන් මවා ගන්න පුළුවන් රජගහනුවර පල්ලේ හතැනිතලා නගරයේ තියෙන. ඒතර රජගහනුවර හිටන් අර ඇඳ කරේ තියාගෙන ගිජ්ජකූට කන්ද පැත්තෙන් ගිහිල්ලා ගිජ්ජකූට කන්දත් පහු කරගෙන අර කළුගල් තලාවට යන්න. ඉතින් මේ හාමුදුරුවරුත් පක්කලි හාමුදුරන් ඉල්ලීම ඉටු කළා. මොකද දැන් අර ගොඩක් දෙනෙක් අන්තිම කාලේ මරණාසන්න කාලේ ඒ තැනැත්තා රෝගියා කැමති දේවල් බල ආස කරන දේවල් ඉෂ්ට කරලා දෙනවනේ නේ. ඒ වගේ දැන් මේ අන්තිම කාලේ මේ කරන ඉල්ලීම ඉෂ්ට කරලා දෙමු කියලා හාමුදුරුවෝ උස්සගෙන ගෙනිච්චා. ඉතින් වක්කලි හාමුදුරුවෝ ඊට පස්සේ අර කළුගල් තලාවේ ඇඳේ යන්තම් හාන්සි වෙලා දිවා රාත්‍රි මොකක් ගැනද සිහි කරන්නේ? මොකද්ද සිහි කරන්නේ? ඔව්. ධර්මයේ කොහොමද සිහි කරන්නේ? හේතුන් නිසා හටගත්ත මේ රූපකය අනිත්‍යයි. අනිත්‍ය වූ මේ රූපකය දුකටයි. මේ අනිත්‍ය වූ දුක්ඛ වූ රූපකය මගේ නෙමෙයි. මේක මම නෙමෙයි කියලා එහෙම නොවනින් දකින්න. අනිත්‍ය වූ වේදනා එවත් දුකටයි. ඒ දුකටයි වේදනා එවත් මගේ නෙමෙයි. අනිත්‍ය වූ සංඥා මේවත් මගේ නෙමෙයි. මේවත් දුකටයි. අනිත්‍ය වූ චේතනා ආදී සංස්කාර ඒවත් දුකටයි. ඒවත් මගේ නෙමෙයි. ඊළඟට අනිත්‍ය වූ මේ සිතේ පැවැත්මත් ඒකත් දුකටයි. මේකත් මගේ නෙමෙයි කියලා නිරතුරුව ඒ අවබෝධේ පුරුදු පුහුණු කරනවා. ඉතින් මෙන්න මෙහෙම පුරුදු පුහුණු කරනකොට තමන් වහන්සේගේ හිතේ ඒ විදර්ශනා නුවණ වැඩිගෙන යනකොට වක්කලි හාමුදුරුවන්ට එකපාර හිතුණා දැන් ඉතින් තමන් වහන්සේගේ හිතේ කෙලෙස් මුකුත් නැහැ කියලා හිතුණා. හැබැයි හැබැයිම කෙලෙස් නැති කරලා නෙමෙයි වෙනකොට හිටියේ. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට අවවාද කරලා භාග්‍යතුන් වහන්සේ නැවත වේළුවනාරාමයට වඩින්න නැතුව භාග්‍යතුන් වහන්සේ ඉසිකිලි ගිජ්ජකූට කන්දට වැඩිය. ගිජ්ජකූට කන්දෙත් භාග්‍යතුන් වහන්සේට කුටියක් තිබුණානේ ගන්ධ කුටියක්. භාග්‍යතුන් වහන්සේ ගිජ්ජකූට කන්දේ ගන්ධ කුටියට වැඩිය. භාගිතුන් වහන්සේ ගිජ්ජකූට කන්ද ගන්ධ කුටිය වැඩ ඉන්නකොට එදා රාත්‍රියේ දේවතාවු දෙන්නේ කා. දේවතාවු දෙන්නේ කැවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. භාගිතුන් වහන්සේක දේවතාවෙක් කියනවා භාගිතුන් වහන්සේ මේ වක්කලි ස්වාමින් වහන්සේ නම් උත්සාහය අතහරින්නේ. උන්වහන්සේ කොහොම හරි මැරෙන්නේ ඉස්සෙල්ල ධර්මය අවබෝධ කරගෙන දුකින් මිදුණු සිතක් ඇති කර ගන්න තමයි උන්වහන්සේගේ මහන්සි. බලන්න දේවරුත් ඒක දකින්නෝනේ. ඒතර බලන්න අපි කරන වැඩ ගැන සමහරලාවට දේවරුත් දකින්න පුළුවන්. මේ වක්කලි හාමුදුරන්ගේ උත්සාහය ගැන දේවරු පවා දැක්කා. දැන් කිව්වා මේ ස්වාමින් වහන්සේ අර අච්චර ආසනීප තත්ත්වයේ දැන් මරණාසන්න තත්ත්වයක් තියෙන්නේ. එතකොට උන්වහන්සේ ඒ ලෙඩේ ගැන හිතන්නේ නැතුව මේ ලෙඩ හැදෙන්නේ අනිත්‍ය කයට නේදයි කියලා කයේ සිතේ තියෙන යථා ස්වභාවය දකින්න දවල් රැ නැතුව දැන් නුවණින් සැලකීමේ යෙදෙනවා. භාවනා කිරීමේ යෙදෙනවා. එතකොට අන්න ඒකෙන් පේනවා ශ්‍රාවකයෙක් හැටියට ලෙඩක් උත්සන්න වෙච්චහම මරණාසන්න තත්වයක් ඇති වෙච්චහම අපි කටයුතු කරන්න ඕන කොහොමද කියලා. කොහොමද කටයුතු කරන්න ඕන? කොහොමද කටයුතු කරන්න ඕන? ඉක්මනට ගිහිල්ලා බාරයක් වෙනවා. අනේ ඉක්මනට මේ ලෙඩේ ශනීප වෙන්න. නැත්නම් ඉක්මනට බෝධි පූජාවක් තියනවා දවස් 7ක් තිස්සේ. ද එහෙම ඊවනේ ඇවිල්ලා කියන්නේ නේද? අනේ අපි අහවලා ඉස්පිරිතාල ඉන්නේ අනේ ස්වාමී සෙත් පතන්නේ කියලා කියනවා. දැන් සමහරලාට බණටත් ඒක තමයි කියන්නේ. දැන් බෞද්ධ නාලිකාවෙත් බණ කියන්නේ ගියාම ප්‍රාර්ථනා වලට තියෙන අන්නහවලා ලෙඩින් ඉන්නවා යාව සනීප වෙන්න සෙත් පතනවා. ඈ අහවලා ඉස්පිරිතාලේ ඇඳේ ඉන්නේ එයාට සෙත් පතන්නේ. ඒව තමයි තියෙන්නේ. ලෙඩ වෙච්චහම මොකද කරන්න ඕනේ? සුවපත් කරගන්න පුළුවන් නම් අපි ඒ ගැන කටයුතු කරන්න ඕනේ. කියන්නේ ලෙඩට බෙහෙත් කරන්න එපා කියන එක නෙමෙයි. ඊටත් වඩා අපි බලන්න ඕනේ හිතේ තියෙන ලෙඩ සනීප කරගන්න. ඒකට තමයි මහන්සි ගතිය උත්තේ. ඉතින් දැන් එක දේවතාවෙක් ඇවිල්ලා ඉඳන් කිව්වා වක්කලි හාමුදුරු අන්නේ ඒකට තමයි මහන්සි වෙන්නේ. අනිත් දේවතාවා ඉඳන් කිව්වා ස්වාමීනි මේ වක්කලි හාමුදුරු නම් අනිවාර්යයෙන්ම අරහත් වෙලා තමයි ජීවිතය අවසන් කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පහුවෙන්ද එළිය වැටුණාන් පස්සේ හාමුදුරු නමකට කතා කරලා කිව්වා වික්ෂුව ඔයාලට ගිහිල්ලා වක්කලි හාමුදුරන්ට මෙන්න මේ පණිවිඩය කියන්න. මොකද්ද කියන්නේ? දේවතාව දෙන්නෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහට කිව්වා. කෙනෙක් ඉඳන් කිව්වා වක්කලි හාමුදුරුවෝ නම් කොහොම හරි රහත් වෙන්නම තමයි බලන්නේ. අනිත් දේවතාවත් කිව්වා වක්කලි හාමුදුරුවන් රහත් වෙලා මිසක් අපවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් වදාලා වක්කලි ඔබට හිස් මරණයක් නම් හිමි නැහැ. ඔබේ මරණය හිස් මරණයක් වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේත් වදාලා. මෙන්න මේ පණිවිඩය ගිහින් කියන්නේ කිව්වා. ඉතින් අර භික්ෂුවත් වක්කලි හාමුදුරුවෝ ළඟට අර කලුගල් සලාවට ගිහිල්ලා කිව්වා වක්කලි ආඳුරනේ මම භාගතුන් වහන්සේගෙන් පණිවිඩයක් අරන් ආවේ කියලා. ඉතින් වක්කලි ආඳුර ලෙඩ ඇඳේ ඉඳගෙන මිඳන් කිව්වා අනේ භාගතුන් වහන්සේගේ පණිවිඩයක් නම් මට ඇඳෝට ඉඳන් අහන්න බෑ. මාව ඇඳින් බිමට බස්සන්න කියලා. ඊට බලන්න වක්කලි ආඳුරවන්ගේ තිබිච්ච බුද්ධ ගෞරවයනේ බුදුරජාණන් වහන්සේගේ වචනය උඩ ඉඳගෙන අහන්න කැමති නෑ නේද? දැන් මේකින්ද එතකොට අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනයක් ධර්ම වචනයක් අහනවා නම් කොච්චර ගෞරවයක් අපේ හිතේ තියෙන්න ඕනද, කොච්චර සැලකිල්ලක් අපේ හිතේ තියෙන්න ඕනද කියලා. ඉස්සර ඒක තිබුණ වැඩි හිටියන් අතර වුණත් තිබුණ බණක් අහනකොට ඉහලකින් වාඩි වෙන්නේ හැම වෙලේම පහත් තැනක තමයි වාඩි වෙන්නේ. ඉතින් දැන් සමහර ලාවට කකුල් අතපය අමාරු නම් වාඩි වෙන්න අපහසුතාව තියෙන අයට ඉතින් මිටි ආසනයක් පාවිච්චි කරන්න වෙනව වරදක් නැහැ. මොකද ලෙඩක් තියෙන හින්දා අපහසුතාවක් තියෙන හින්දානේ. නමුත් ධර්ම ගෞරවයේ පිණිස බුද්ධ ගෞරවයේ පිණිස පහත් තැනක තමයි වාඩි වෙන්නේ. ඉතින් ඒක ආදර්ශයේ ලැබී තියෙන කොහෙන්ද? ධර්මයේ තුලින්ම තමයි. මේ වක්කලි හාමුදුරුව බව ආසනීපෙ මේ ඇඳෙන්න බැහැ ගන්න බැහැ. ඒ වුණාට ඇඳේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අහන්න කැමති වුණාද? කැමති වුණේ නැහැ. ආන බණ දහම් අහනකොට වටිනා ආදර්ශයක් වක්කලි ස්වාමීන් වහන්සේ මේ මරණාසන්න තත්ත්වයේ ඉන්නේ ඒත් බිමට බස්සව ගත්තා. ඉතින් වක්කලි හාමුදුරුව කියනකොට අනික් හාමුදුරුවන්ට බලන් ඉන්න බැරිලා ඉතින් උස්සල බිමින් තිබ්බා. බිමේ ඉඳගෙන දොහොත් මුතුන් දී වැඳගෙන එහෙනම් භාගතුන් වහන්සේගේ පණිවිඩය මට දැන් කියන්න කියලා කිව්වා. අන්න එතකොට තමයි වක්කලි හාමුදුරුවන්ට මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය දැනුම් දුන්නේ. ඉතින් වක්කලි හාමුදුරුවෝ ඒ පණිවිඩය අහලා සතුටු වෙලා වක්කලි හාමුදුරු ඒ වෙනකොට මුලාවටපත් වෙලා හිටියා. තමන් වහන්සේ ඒ වෙනකොට සියලු කෙලෙස් ප්‍රහාණය කරලයි කියලා. ඉතින් උන්වහන්සේ තිඳන් කිව්වා භාගතුන් වහන්සේට භාගතුන් වහන්සේගේ වචනේ අහලා අර ආපු භික්ෂුන් වහන්සේට කිව්වා තමන් වහන්සේටත් රූපය පිළිබඳව වේදනා සංඥා ඒ වගේම චේතනා සිත පිළිබඳව මේ පංචස්කන්ධය පිළිබඳව කිසිම බැඳීමක් නැහැ, ඇලීමක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ කියලා. ඉතින් එහෙම හිතලා උන්වහන්සේට හිතුණා තව තවත් ඉතින් මේ ලෙඩ දුක් විඳ විඳ ඉන්න උමනාවක් නැහැ. දැන් උනාශි හිතාගෙන ඉන්නේ කොහොම කෙනෙක් හැටියටද? ඈ කෙලස් නැත් නැසු කෙනෙක්. කෙලස් නැසු කෙනා කවුද? රහතන් වහන්සේ නමක් හැටියට හිතාගෙන ඉන්න. හැබැයි රහත් වෙලා අදහැබෑවට රහත් වෙලා නැහැ. රහත් වෙලා නැතුව නැත්නම් මාර්ගඵල ලබන්නේ නැතුව තමන්ට මාර්ගඵල තියෙනවා කියලා වරදවා හිතනවට කියනවා මොකද්ද? අධිමානය කියලා කියනවා. සමහර විට විදර්ශනා වඩාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලාගෙන යන කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. මේ හිතේ හැටි හරියට මායාකාරයක, විඥාකාරයක, මැජික්කාරයක් වගේ කියලානේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ නේ? උපමා කරලා තියෙන්නේ. මැජික්කාරයා මොකද කරන්නේ? මැජික් එකක් දාලා රවට්ටන අනික් අය වෙන්නේ ඇස් බැද්දුමකින් අනික් අය රවට්ටන. ඉතින් හිතේ ස්වභාවය මොකද්ද? නැති දෙයක් මවා පෙනලා රවට්ටන එකයි. ඉතින් ඒකෙ හින්දා පෘථග්ජන කෙනෙක් අදිමානයට පත් වෙන්න පුළුවන්. සමහරවල්ලාට තමන් මාර්ගඵල නොලබාම මාර්ගඵල ලැබුවා කියලා රැවටෙන්න පුළුවන්. ඉතින් මේ ඒ විදිහේ රැවටීමක් තිබුණා වක්කලි ස්වාමීන් වහන්සේට. ඉතින් ඒකෙ හින්දා උන්වහන්සේ හිතුවා ආදී දැන් මට ප්‍රශ්නයක් නැහැනේ. හිතේ කිසිම බැඳීමක් නැහැ නේ. ඒක නිසා මම ජීවිතේ නැති කරගත්තට කමක් නැහැ. ඉතින් තවදුරටත් දුක් විඳ විඳ ඉන්න උමනාවක් නැහැ කියලා වක්කලී හාමුදුරගේ ළඟ තිබුණ දැලිපිලි. හරිද? අටපිරිකරට තියෙනවා. දැන් මේ අය අටපිරිකර පූජා කරනකොට දැලිපිලිත් පූජා කරනවා නේද? ඈ? පූජා කරනවද නැද්ද? පූජා කරනවා. ඉතින් පූජා කරලා තිබිච්ච හින්දා වක්කලී හාමුදුර අත ළඟ තිබුණා මොකද්ද? දැලිපිලි. වක්කලී හාමුදුර කරපු වැඩි ඒ දැලිපිලි ආරම් බාන බෙල්ලේ බලහරි කපා ගත්තා. සියදි හානි කරගත්තා. හැබැයි කපා ගන්නකොට වන්න තේරුණා හිතේ මමත්වයේ තියෙනවා කියලා. ඒ කොහොමද? ඈ? වේදනාව මමත්වයේ තියෙනවා නම් මොකද වෙන්නේ? දැන් මේ ඇයට අකුණු ගහනකොට මොකද වෙන්නේ? අන්න එතකොට දැනගන්න පුළුවන් තමන් රහත් වෙලාද නැද්ද කියලා අකුණු ගන්න වෙලාවට. එතන අකුණු ගන්න වෙලාවට පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඒ කියන්නේ තාම රහත් වෙලා නැහැ කියලා නිසකවම දැනගන්න. එතන නම් තව තවත් මහන්සි වෙලා ධර්මයේ හැසිරෙන්න ඕන කියලා හොඳට හිතාගන්න. ඉතින් වක්කලි හාමුදුරන්ටත් මොකද උනේ? අර ගෙල සිඳ ගන්නවත් එක්කම තැති ගැනීම ආව මමත්වයේ. හැබැයි ඒත් එක මුන්නහන්සේ අර පුරුදු පුහුණු කරලා තිබිච්ච විදර්ශනා භාවනාව උන්වහන්සේට පිළිහිටුණා. උන්වහන්සේ කල්පනා කළා. උන්වහන්සේට එක පාටම සිහිපත් වුණා තමන්ගේ වැරදි අදහස ගැන. කියන්නේ රහත් නොවීම තමන් වහන්සේ රහත් වෙලා කියලා වරදවා හිතාගෙන හිටියා. ඒත් එක මුන්නහන්සේ ඒ හැඟීමත් විදර්ශනාවට අරගෙන සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලවත්ව නුවණින් මෙනෙහි කළා. දැන් උන්වහන්සේට මේ ඇලීම දුරු කරගන්න ආකාරය යම් කිසි ප්‍රමාණයකින් පුරුදු පුහුණු වෙලා තිබෙච්ච නිසා අන්නේ මොහොතේ උන්වහන්සේට පුළුවන්කම ලැබුණා සියලු බැඳීම් අත්හැරලා උතුම් වූ අරහත්ත්වයට පත් වෙලා පිරිණිවන් පා. එතකොට මේ වක්කලී හාමුදුරුව පෘථග්ජන කෙනෙක් හැටියට ගෙල සිඳගත්ට ජීවිතය අවසන් කළේ රහතන් වහන්සේ නමක් හැටියට. හැබැයි වක්කලී හාමුදුරුවන්ට එහෙම වුණාට හැමෝටම එහෙම වෙයිද? ඔයකෙහිඳ ඒ වැඩේ නම් කරන්න යන්න එපා. තේරෙනවද? වක්කලී හාමුදුරුව කියලා දින ගන්න ගියාට ඒක වැඩේ කරන්න යන්න එපා. එතකොට ඒකෙන් පේනවා කෙනෙක් ජීවිතේ නැති කරගත්තොත් ජීවිතේ නැති කරගන්නේ කොහොම කෙනෙක්ද? පෘථග්ජන කෙනෙක්ද? ආර්යයන් වහන්සේ නමක්ද? පෘථග්ජන කෙනෙක්මයි. ආර්යයන් වහන්සේලා සියදිවි හානි කරගන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාට තේරෙනවා මොකද්ද? කායික වේවා මානසික වේවා මොන විදිහේ පීඩාවක් වුණත් ඒක අනිත්‍යයි. අනිත්‍ය දේ දුකටදයිද සැපටද? දුකටයි. ඉති අනිත්‍ය දුක්ඛෝ දේවල් මම කියලා හෝ මගේ කියලා හෝ මට අයිති කියලා බදාගන්න සුදුසුද? එහෙම නැහැ. එතකොට උන්වහන්සේට අර ඇතිවෙච්ච පීඩාවෙන් හිත නිදහස් කරගන්න බැරිද? පුළුවන් වෙනවා. ඒක තමයි ධර්මයේ දකින්නයි කියලා කියන්නේ. දෙගන්නේ මේ විදිහට ධර්මයේ දැක්ක වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවාදී අනුව ධර්මයේ දැකලා හැබවින්ම තථාගතයන් වහන්සේගේ ධර්මකාය අවබෝධ කරගෙන උතුම් මහරහතන් වහන්සේ නමක් හැටියට පිරිනිවන් පාවදා. කියන්නේ ඒක නිසා එකෙන් තේරුම් ගන්න පුළුවන් නිරන්තරයෙන් ධර්මයේ දැකීමේ උත්සාහකෙදී හිටින ගිහි වේවා පැවිදි වේවා ශ්‍රාවකෙකේ උත්සාහය අත්නොහැර පැවැත්වුවොත් මරණ වාචකයේදී හෝ ඒ උත්සාහය සාර්ථක කරගන්න බැරි වේද? පුළුවන් වේ. පුළුවන් වෙයි. තමන්ගේ උත්සාහය අනුව තමන්ගේ තියෙන කුසල සම්පත්තිය අනුව උත්සාහය සඵල වෙන්න පුළුවන්. කියන්නේ ඒක නිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා වක්කලි ස්වාමින් වහන්සේව ආදර්ශයට අරගෙන මරණ මොහොත දක්වාම ධර්මය අවබෝධ කරගන්න තමයි අපි උත්සාහවන්ත විය යුත්තේ. හොඳයි, ඒකද කරන්න ඕන වෙන දෙයක්? මොකද්ද කරන්න ඕන? මරණ මොහොත දක්වාම වක්කලි හාමුදුරුවෝ වගේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්නට ඕන. අන්න ඒ තුලින් තමයි අපට හැබැයිම බුදුරජාණන් වහන්සේ දැකිය හැකි වෙන්නේ. එහෙම නැතුව බුද්ධ රූප තුලින් නම් නෙමෙයි. දැන් නම් ওই හදන, අඹන, නෙලන එකම බුද්ධ රූපයක් අත්නම් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වගේ නන් නෙමෙයි. ඔය තියෙන රූප හිතේ තියාගෙන මහපාරදී බුදුරජාණන් වහන්සේ දැක්කොත් අහක බලාගෙන යනවා. ඇයි? තමන්ගේ හිතේ තියෙන්නේ කොහොමද? වෙනත් විදිහේ සටහනක් නේ. නේ කොණ්ඩ ගැටයක් අර බමුණන්ගේ වගේ කොණ්ඩ ගැඩයක් ඔළුවට තියෙන රැස්මහලා අර ගින්දර පිට කරනවා වගේ රැස්මහලා විහිදුවාගෙන ඉන්න නේ අමුතු විදිහේ රූපයක් නේ තමන්ගේ හිතේ සංඥා වෙමැවිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ හැබැයි සැබෑ රූපේ දැක්කත් එතකොට අඳුන ගන්න පුළුවන්ද? අඳුන ගන්න බෑ. ඉතින් අද අපිට බොහෝ වෙලාවට දකින්න ලැබෙනවා ඉතින් මහමග යනකොට අපිට පේන හැම තැනම තරුගයක් වගේ මේ විශාල යෝධ බුද්ධ රූපාදන හැම තැනම කියන්නේ ලෝකයේ ලොකුම එක ඒක තමයි කියන. හරි. හැමතැනම මේක තමයි. මේ බැනර් ගහලා තියෙනවා, පෝස්ටර් ගහලා තියෙනවා. හොනහවල් විහාරයේ අසූරියන් එකක් හදුවා කිව්වොත් ඊළඟ පන්සලේ හදන අසු එක්රියන් එකක් හදලා. එකක් වැඩි කරලා හරි හදලා. ඇයි අර පන්සලට වඩා ලොකු බුද්ධ රූපයක් අපේ පන්සලේ තියෙනවා කියන්නේ? ලොකු තරගයක්. හරි. ඊට පස්සේ ඒකට ගහනවා, ඒක තමයි ලෝකේ ලොකුම හිඳි බුද්ධ රූපය. හරි, මොකක් හරි එකක් කියලා. හරි. ඊට පස්සේ තව පන්සලකින් පටන් ගන්නවා, අරක වගේ තව එකක් දෙකක් වැඩි කරලා 88ක් කරනවා. තව එකකින් 90ක් කරනවා. ඔහොම. ඉතින් ඔහොම කොච්චර බුද්ධ රූප හැදුවත් ඒ තුලින් හැබැයිම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අනුගමනය කරන්න පුළුවන් වෙනවද? පුළුවන් වෙනවද? බැරි වෙනවද? බැරි වෙනවා. නිකන් බුද්ධ රූප ගොඩ ගැහෙන එක තමයි වෙන්නේ. තේරෙනවා. ඉතින් ඒක නිසා බුද්ධ රූපයේ තුලින් නෙමේ බුදුරජාණන් වහන්සේව අපි දකින්න මහන්සි ගතිය යුත්තේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මකාය තුලින්. අන්න ඒකෙහිඳ දැන් ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් එහෙම නැත්නම් තමන් ධර්මයේ සිහි කරගෙන වන්දනා කළත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා වෙන බුද්ධ රූපයක් මොන නැහැ. තේරුණාද? ඒකෙහිඳ තමයි දැන් බුදුරජාණන් වහන්සේ පින්වම් පාලා සියවස් කීපයක් යනකම් බුද්ධ රූප තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ 13 වහන්සේලාට වන්දනා කළා, බෝධින් වහන්සේට වන්දනා කළා. සියවස් ගානක් ගියන් පස්සේ තමයි බුද්ධ රූප නෙලීම ආරම්භ වුණේ. තොඳ ඒක ඒ තාක්කල් හිටපු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වැඳෙන්නේ නැද්ද? වැඳෙලා වැඳද නැද්ද? වන්දනා කළා. උපරිම ගෞරවයක් තිබෙච්ච උතුමෝ තමයි බුදු රූප නැති කාලේ හිටියේ. මුල් කාලවල රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ ලංකාවේම අර දානශාලාවල් වල මෙහෙම ඇඟිල්ල දික් කරලා පෙන්වන්නවලු අරහන්තුරු පුතක් යනයි කියලා. එච්චරට ඉඳලා තියෙන කවුද? ධර්මය අවබෝධ කර බුදුම තමයි හිටියේ. දැන් එහෙම ඇඟිල්ල පෙන්න අහවල් ආතල සෝවාන් කියනවා කෙනෙක් ඉන්නවා. එහෙම හිතන්න අපට අමාරුයි. ඉතින් ඒකෙන්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ගිහි පැවිදි අපි හැමදෙනාම කරන්න ඕනේ මොකද්ද? ධර්මයේ දැකීම තුළින් කොහොම හරි මරණ වාචකයේදී හරි පුළුවන් නම් ධර්මය අවබෝධ කරගෙන ඒ තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් නම් අපි හැමදෙනාම උත්සාහවන්ත විය යුත්තේ ඒ සඳහා. ඉතින් ඒකෙන්ද මේ හැම දිනාටමත් මරණ මාංජකයේදී හෝ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ පංච පාදානස්කන්ධයේදී අනිත්‍ය බව, හිස් බව, ආශාර බව, තමන්ගේ නොවන බව අවබෝධ කරගෙන හිතේ තියෙන රාග ද්වේෂ මෝහ ආදී සියලු කෙලෙස් නැති කරලා වක්කලි මහරහතන් වහන්සේට වගේ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ අජරාමර සංඛ්‍යාතික නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම අද මේ බණ ඇසූ කුණි සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර ගන්නවා. එම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ එල්.කේ. කරුණාවති මාතාව මොම මාස කිහිපයක් තිස්සේම මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කර ගන්නට බොහොම වමනාවෙන් ඒ පින්වත් අයිඩී සුනිල් මහත්මයා සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් අපට ආරාධනා කරවා මේ පින්වතුන්ලාටත් අද මේ සංධ්‍යාවේ වක්කලි සූත්‍රාන්ත දේශනාව මුල් කරගෙන ධර්මයේ දැකීම තුළින් බුදුරජාණන් වහන්සේ දකින්නේ කෙසේදයි කියලා අසා දැනගන්න අවස්ථාව ලබා දුන්නා. තේ කුසල ශක්තිය කරුණාවති මාතාව බලාපොරොත්තු වෙන අභවක් ප්‍රාප්ත තමන්ගේ දයාබර ස්වාමි පුත්‍රයාණන් වෙන එල් රිෂඩ් පෙරේරා මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්ට මිය පරලෝකයේ ශීලම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ට ඒ වගේම සරෝජා සරත් කුමාරී සිතුමී දිනුදී යන දරුවන්ට අත්පත්ේ අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගාතුරව සිටින මෑණියන් නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාටත් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සසර කතරින් ඈතර වීමට වෙර දරන්නා වූ සියලුම කල්යාණ මිත්‍රයන්ට උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ කරුණාවති මාතාවගේ යහපත් අදහස් සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙලා ඒ බලාපොරොත්තු සඵල වීම වශයෙන් අභාවත් ප්‍රාප්ත සියලුම ඥාතීන්ට මේ පින් පෙත්තත්පත් වේවා. ඥාතීන්ද සුවපත් භාවයට පත් උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම රැස් කරගත් ආපුනි සම්පatti ඉෂ්ඨකාමිත කාමි සම්‍යක් දෘෂ්ටික දිවිරාජ බ්‍රහ්මරාජ නාග සමූහය අනුමෝදන් වෙත්වා. මේකින් අනුමෝදන් වන්නා වූ දේවරු චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් බුදු ශාසනය ආරක්ෂා කරත්වා, මේ බුදු පිරිසත් ආරක්ෂා කරත්වා, දේවරුන්ටත් නිවනින් සැලසෙන්න මේ පින හේතු වාසනා වේවා කියලා කින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම තවතවත් දාන සීල භාවනා දිවදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා. මරණ වංචකයේ දක්වා තුනුරුවන් ගුණ සිහිපත් කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරමින් මේ ජීවිතයත් සැපතින් සැනසෙල්ලේම ගත කොට පරලෝක වාසයේ උසස් ආයු වර්ණ සැබල ප්‍රඥා තත්විඳිමින් සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කළා වූ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපත්තේ වා අපතක් ශාන්තියක් වේවා නිර්වාණාභෝධයේ පිසෙවා.